මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පණවේරිනං මිච්ඡාපණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේති. දේවත් පින්වතුනි, හැම දෙයකටම සිත පෙරටුවෙන නිසා සිත හරියාකාරව පිහිටුවා ගැනීමේ වැදගත්කම බුදු පියාණන් වහන්සේ නිතරම අවධාරණය කළා. තමාගේ සිත වැරදි මගට යොමු කර පිහිටවා ගත්තොත් තමා තමාටම සතුරෙක් වෙනවා. වෙන බාහිර සතුරෙකුගෙන් වෙන උපද්‍රවවලට වඩා විපතක් වැරදියට යොමු කරගත්තු සිතෙන් සිදුවෙන බව බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ කාරණය ප්‍රකාශ වෙන ගාථාවකුයි අද අපි මාතෘකා කරගත්තේ. ඒ ගාථාව දේශනා කරන්ට යෙදුනේ සැවැත් නුවරදී අනේ පිඬු සිටානන්ගේ නන්ද නැමැති ගෝපාලයා ගොපල්ලා සම්බන්ධයෙනුයි. බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම වගේ අනිපිඬු සිටානන්ගේ ඒ සිටුමැදුරට දාණය සඳහා වැඩම කළා, පිණ්ඩපාතේ වැඩම කළා. එතකොට මේ නන්ද කියන ගොපල්ලා අනිපිඬු සිටානන්ගේ ගවරැළ බලා ගන්න කෙනා, බොහොම ධනවත් කෙනෙක්. මෙයත් විටින් විට ඒ පස් ගෝරස අරගෙන ඒ කොටස අරගෙන සිටානන්ගේ නිවසට එනකොට බුදු පියාණන් වහන්සේ දැකලා බණ අහලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළ තමන්ගේ නිවසට පැමිණෙන්න කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ ගොපල්ලාගේ ඥාන ශක්තිය මෝරාගෙන යනතුරු ඒ ගමන ප්‍රමාද කරලා එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා පිරිවරාගෙන සමග චාරිකාවේ වඩින අතරේ මේ නන්ද ගොපල්ලාගේ නිවස කිට්ටුව ගසක් මුල වැඩහුණා. කොට මේ නන්ද ගෝපාලයා එතෙන්ට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේක සතුට සාමිචි කළා. ආරාධනා කළා සත් දවසක් තමන්ගේ නිවස දාණි වළඳන්න කියලා. බුදු පියාණන් වහන්සේත් සංඝයා වහන්සේලා සමග ඒ ආරාධනය බාරගෙන ඒ නිවසේ සත් දවසක් දාණිය වළඳුවා. හත්වෙනි දවසේ අනුමෝදනාවෙන් පස්සේ ඒ බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල කතා වෙන්නේ ධර්ම දේශනාව කළාම නන්ද ගෝපාලයා ඒ සෝවාන් ඵලයට පත් වුණා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආපසු වඩින අතරේ මේ නන්ද ගොපල්ලා බුදු පියාණන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන පිටිපස්සෙන් යනවා. මෙහෙම තරමක් දුරට ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ නන්ද නවතින්න කියලා කිව්වා. මේ ගොපල්ලා ආපසු හැරිලා එන අතරේ වැද්දෙක් විදලා මේ ගොපල්ලා මරණයට පත් වුණා. එතකොට පිටිපස්සෙන් ආපු සංඝයා වහන්සේලා මේ කාරණේ දැකලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ මේ දාන ආරාධනාව බාරගෙන මේ නිවසට වැඩිය නිසා තමයි නන්ද ගෝපාලයා මේ විදිහට හදිසි මරණයකට පත් උනේ. භාග්‍යතුන් වහන්සේ වැඩියේ නැත්නම් මේ මරණය වෙන්නේ නැත. එහෙම කිව්වහම බුදු පියාණන් වහන්සේ වදාලා, මහණෙනි, මා ආවත් නැතත් මේ නන්ද ගෝපාලයා හතර දිශාවට හරි අනු දිශාවට හරි ඉහළට හරි පහළට හරි ගියත් කිසිසේත් අද දවසේ මරණයෙන් බේරෙන්න බෑ. ඒ වගේ කර්මයක් තිබෙනවා කියන එකයි හැඟෙව්වේ. එහෙම ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ වදාලා, කිසි බාහිර සතුරෙකුගෙන් වෛරකාරයෙකුගෙන් වෙන්න පුළුවන් විපතටත් වඩා නරකට පිහිටුවාගත්තු තමාගේ සිතෙන් විපතක් සිදු වෙනවා කියලා ඒ කාරණේ දක්වමින් හර අපි මාතෘකා කර ගාථා ධර්මයේ වදාලා, දිසෝ දිසං යං තං කෛරා වේරීවා පණ වේරිනං මිච්ඡා පණිහිතං චිත්තං පාපියෝ නං සතෝ කරේ. සතුරෙක් සතුරෙකුට යමක් කරයිද, වෛරකාරයෙකුට යමක් කරයිද, වැරදියට පිහිටුවාගත්තු සිත ඊට වඩා පාපතර බරපතල විපතක් තමාට කරයි කියන එකයි ඒ ගාථාවේ අදහස. එතකොට පළමුවෙන්ම ඊළඟට ඒ ගාථාව ප්‍රකාශ කරලා ඒ පිරිස ඒකානුව මාර්ගඵලයෙන් ලැබූ බවත් සඳහන් වෙන පොතේ. නමුත් මෙතන විශේෂයක් තියෙන්නේ අතීත ගතාන්තරයේ මේ සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංඝයා වහන්සේලා අහලා නැහැ, ප්‍රශ්න කරලා නැහැ මේ නන්ද ගොපල්ලා අතීතයේ කරපු පාප කර්මය මොකක්ද කියලා. ඒක නිසා බුදු පියාණන් වහන්සේත් ඒ කාරණේ ප්‍රකාශ කළේ නැහැ කියලායි පොතේ සඳහන් වෙන්නේ. මේක ටිකක් අමුතු දෙයක්. අපි සාමාන්‍යයෙන් දැන් මේ පිරිස වුණත් බලාපොරොත්තු වෙන්නේ නැති අතීත ගතාන්තරේ නන්ද ගොපල්ලා මොන අකරාටද මේ හදිසිය මෙහෙම මැරුණේ කියලා. නමුත් මොන හේතුවකට හරි ඒ පොතේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. අපිට ඉතින් හිතාගන්න තියෙන්නේ මෙහෙමයි, අර බුදු පියාණන් වහන්සේට අස්ථාන චෝදනාවක් අර සංඝයා වහන්සේලා කරේ නොදැනුවත් වෙනමුත් භාග්‍යතුන් වහන්සේ වැඩිය නිසායි මේක උනේ කියලා. ඉතින් ඒ සංඝයා වහන්සේලාගේ හදිසි මරණ පරීක්ෂණයට අනුව පෙනුනේ එහෙමයි. මේ කාලෙත් තියෙනනේ හදිසි මරණ පරීක්ෂණ කියලා දෙයක්. නමුත් බුදු පියාණන් වහන්සේගේ බුද්ධඥාණයට අනුව පෙන්නවා මේක මේ නන්ද ගෝපල්ලාම අතීතයේ යම් කිසි අවස්ථාවක වැරදියට පිහිටුවාගත්තු සිත නිසා කරපු කර්මයක විපාකයක් කියන එක. ඊට එහාට සංඝයා වහන්සේලා අහපු නැති බවයි පෙනෙන්නේ. ඒකෙන් සෑහීමකටපත් වුණ අය සාමාන්‍ය ධර්ම න්‍යාය ධර්මතාව පින් කිරීමෙන්. ඒකට අපි ඒ පොඩි කාරණය ගැනත් අපි හිතලා බලමු. දැන් මේ සමාජයේ ඔය විදිහේ කොතිකුත් හදිසි මරණ, ඔය වාහන අනතුරු, ඝාතන ආදී දේවල් ලෝකෙ සිදු වෙන කොතිකුත්. මේවා අපට ප්‍රවෘත්ති වෙන්නේ, මේවා බලන්න අපි වෙහෙසෙන්නේ බලාපොරොත්තු නැති හදිසි දේවල් නිසා. අපිට පේන්නේ එහෙමයි. නමුත් බුද්ධ ඥාණයට හිත යොමු කරනකොට බුදු පියාණන් වහන්සේට පෙන්නනවා ඒ සියලු කර්ම, ඒවා සාමාන්‍ය සිද්ධි වගේ. ඉතින් දැන් හදිසි මරණයක් වුණාම මේ කාලේ හදිසි මරණ පරීක්ෂණ කියන ජාතියක් පවත්වනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් ඇවිල්ලා ඔය ශරීරය එහෙම කපලා යම් කිසි නිගමන එහෙම ඒවා කියනවා, ප්‍රකාශ කරනවා මේ පුද්ගලයාගේ මරණය සිදු වුණු ආකාරය. කාට වුණත් පහසුවෙන්ම කරන්න පුළුවන් නිගමනය තමයි හුස්ම ගන්න බැරි වීම නිසා මරණය සිද්ධ වුණා කියලා. තවත් ටිකක් ඈතට බලාගෙන යනකොට ඔය ශරීරය කපලා කොටලා යම් කිසි ශරීරයේ අංගෝපාංගයක එහෙම නැත්නම් ඉන්ද්‍රියක අඩුපාඩුවක් හදිසි ලේගම නැවත්වීම ඒ විදිහ දෙයක් නිසා වුණා කියනවා. එහෙමත් නැත්නම් වසවිස කැවීමක් වසවිස දීමක් වැනි බාහිර උපද්‍රවයක් නිසා වුණා කියලා ඔහොමත් දක්වනවා. ඊට එහාට ඔය වෛද්‍ය පරීක්ෂණ ආදියෙන් කෙනෙකුට කියන්න බෑ මරණයට හේතුව. නමුත් ඇත්ත වශයෙන් ගැඹුරින් කල්පනා කරලා බලනකොට අර ඔක්කොම අර පුද්ගලයාගේ කර්මයට ඇවිල්ලා හේතු වෙච්ච දේවල් පමණයි. නියම හේතුව, ගැඹුරු හේතුව, දුර නිදාණය කියලා කියන දුර හේතුව පවතින්නේ කර්මය පිළිබඳවයි. ඒ නිසා අපි මෙතෙන්දී අපි දැන් ඊළඟට අර කර්මය පිළිබඳවත් අර මෙතන මේ කියාපු මිච්ඡා පණිහිත සිත අන්න ඒ කාරණය ගැනත් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥාණයටම ඒකටම අයිති කොටසක් තමයි දිබ්බ චක්ඛු කියලා කියන්නේ දිවස. ඒ දිවස යතීතේ සමහර ඍෂිවරුන්ට පවා තිබුණු බව සඳහන් වෙනවා බුද්ධ කාලයේ සිටි අයට. ඒ අයට ඒ කර්මය පිළිබඳව පිරිසිදු ඥානයක් තිබුණේ නැහැ. අඩාලව අතීත ญาති හිම පෙනුණා. නමුත් ඒ වායේ 100ට 100ක්ම ඒ සම්පූර්ණ විදිහට උන්ට පෙනුනේ නැහැ. අඩාලවයි පෙනුනේ. බුදු පියාණන් වහන්සේ දෙය පිළිබඳව ඉතාමත්ම පිරිසිදුව අවබෝධය තිබුණා. ඒ දිවස අනුව ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල් ප්‍රකාශ කළා මහණෙනි වැරදියට පිහිටුවාගත්තු මනස නිසා, වැරදි වචන පාවිච්චි කිරීම නිසා, වැරදි ක්‍රියා කර්මය කායෙන් කිරීම නිසා, සත්වයා ඒ වගේම මිත්‍යා දෘෂ්ටික වීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කිරීම නිසා, ඔය විදිහේ කාරණා නිසා සත්වයින් අපායට නිරයට යනවා කියලා මේ කාරණේ මම ප්‍රකාශ කරන්නේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙවෙයි, කාගේවත් කීමක් අහලා නෙවෙයි, මමම මගේම ඒ ඥාණයෙන් මම දැකලා මේ කාරණේ ප්‍රකාශ කරන්න ගිනා. ඒ විදිහට අභීතව බුදු පියාණන් වහන්සේ කොතකුත් ප්‍රකාශ කරපු තැන් තියෙනවා. ඊළඟට මේ විශේෂ කාරණයක් හැටියට අපිට මෙතන මතු කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් පාප කර්මයක් ගැන හිතනකොට ඒකට නිදාන හැටියට බොහෝ තැන්වල සඳහන් වෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. කෙටියෙන්ම සලකලා බැලුවොත් අපේ සිත් තුළ තිබෙන පාප කර්මවලට නිදාන කියලා කියන්න පුළුවන් හේතු හැටියට දක්වන්න පුළුවන් දේවල් තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. නමුත් එක්තරා අවස්ථාවක විශාලා මහනුවර බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක මහාලි කියන ලිච්ඡවි රජ දරුවා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේ මේ පාප කර්මයක් කිරීමට, පාප කර්මයක් පැවතීමට හේතුව මොකක්ද කියලා. ඒ අවස්ථාවේ සවිස්තර බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා, මහාලි මෙන්න මේ කාරණා එතනදී කාරණා පහක් දක්වනවා. ලෝභය, ද්වේෂය, මෝහය ඒ පළමුනි කාරණා තුන කවුරුත් දන්නේවා. හතර වෙනුව දක්වනවා අයෝනිසෝ මනසිකාර, වැරදි විදියට මෙනෙහි කිරීම. ඒවා අයෝනිසෝ මනසිකාර කියන්නේ. ඊළඟට පස් වෙනුව දක්වනවා මිච්ඡා පණිහිත චිත්තං, වැරදියට පිහිටුවාගත්තු සිත්. එතකොට අර කියාපු මුල් නිදාන තුනට අමතරව පාප කර්මයක් කිරීමට අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි මෙනෙහි කිරීමත් උපකාර වෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වැරදියට පිහිටුවාගත්තු සිතත් ඒකට උපකාර වෙනවා. ඒ අනුව අපි කල්පනාකාරී වෙන්න ඕන අර වැරදියට සිත පිහිටුවා ගන්නේ නැතුව හරියාකාර පිහිටුවා ගන්න. දැන් මෙතන මේ කියවනේ වැරදියට පිහිටුවාගත්තු සිත සතුරෙකුට වෛරකාරයක් කරනවටත් වඩා බරපතල විපතක් තමන්ට කරනවා කියලා ඒ කිට්ටුවම තවත් ගාථා ධර්මයක් ධම්මපදයේ සඳහන් වෙනවා. යම් කෙනෙක් අර හරියට පිහිටුවාගත්තු සිත, ඒ සිත තමන්ගේ මව්පියන්ටත් කරන්න බැරි, නෑයන්ටත් කරන්න බැරි තරම් යහපතක් තමන්ට සලසනවා. ඒ අනිත් පැත්ත ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් කොයි හැටි නමුත් ඔන්න ඊළාට තියෙන්නේ මේ පණිහිත කියන වචනේ එතන ගැඹුරු අදහසක්. ප්‍රණිති කියන වචනයක් තිබෙනවා. ප්‍රණිති කියලා කියනවා සාමාන්‍යයෙන් අපි ඔය යමක් පිළිබඳව ඉලක්කයක් ඇති කර ගැනීම. ඒක නොයෙකුත් විදියට ඒ අය තේරුම් ගන්න බලනවා. නමුත් මේ ඒක කාරණේ හෙලි කරගන්න බුදු පියාණන් වහන්සේ තාමත්ම සරල උපමාවක් දක්වලා තිබෙනවා. එක් අවස්ථාවක පණමින්ම උපමාවයි දක්වන්නේ, මහණෙනි ඔය මේ එක්තරා වචනයක් අපට යොදන්න වෙනවා මේ ප්‍රදේශයේ සමහර විට ඒක වැඩි ව්‍යවහාරي නැතිව ඇති. දැන් වී නණ්ඩුව කියලා කියන්නේ වී ඇටයක, ඔය වී කරලක වී ඇටයක් අග තියෙනවා ඉතාමත්ම පුංචියට පෙනෙන අර තුඩක්. ඒකට තමයි වී නණ්ඩුව කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී ඒකයි බුදු පියාණන් වහන්සේ උපමා කරගන්නේ. මහණෙනි, හැල් වී නණ්ඩුවක් හරි යව වී නණ්ඩුවක් හරි වැරදියට පිහිටුවල තැබුවොත්, වැරදියට කෙනින් කළ තැබුවොත්, එහෙම නැත්නම් පැත්තට හරවල තැබුවොත්, අත්ලට පත්ලට යට වුණාම අත්ල පත්ල සිදුරු වීමක්, ලේ පිටවීමක් ආදියක් සිද්ධ වෙන්නේ නැත. අර ඒ වී නණ්ඩුව හරියට පිහිටුව තැබුවේ නැති නිසා. ඊට උපමාව දෙන්නේ ඒ වගේම මහණෙනි, මිච්ඡා පණිහිත සිත, වැරදියට පිහිටුවාගත්තු සිත අවිද්‍යාව බිඳලා, අර අත්ලපත්ල සිදුරු කිරීම කියන එකට සමාන කරන්නේ අවිද්‍යාව බිඳීම, අවිද්‍යාව දැදුරු කිරීම. ඊළඟට ලේ උපදවීම කියන එකට උපමා කරන්නේ විද්‍යාව මතු කර ගැනීම, නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම. මේ උපමාව ආශ්‍රයෙන් පෙන්නුම් කරන්නේ අර වීනණ්ඩුව හරියාකාර පිහිටුවේ නැත්නම් ඒක අත්ලට පත්ලට යට වුණාම සිදුරු වීමක්වත් ලේ එළියට එීමක්වත් නැහැ. නමුත් අච්චර පොඩි වීනණ්ඩුවක් වුණත් හරියාකාර කෙලින් කළ තිබුණොත්, යම් අවස්ථාවක එහෙම කෙලින් කළ තිබුණොත් අත්ලට පත්ලට යට වුණාම සිදුරු වෙලා ලේත් වෙනවා. ඒක නඟට ඒක කියන්නේ සම්මාපණිහිත සිත. ඒ වගේම හරියට පිහිටුවාගත්තු සිතෙන් අවිද්‍යාව බිඳලා විද්‍යාව මතු කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නත් පුළුවන් කියලා. ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර වීනණ්ඩුව තව අපට පේනනවා. හිත පේන්නේ නැහැ. එතකොට වීනණ්ඩුව ඒ සුළු වශයෙන් පෙනෙන දෙයින් අච්චර දෙයක් කරන්න පුළුවන්. නොපෙනෙන හිතෙන් ඊටත් වඩා පුදුම දෙයක් කරන්න පුළුවන්. කොයිතරම්ද කියද මේ ප්‍රණිදි කියන වචනය ඔය මේ පින්නතුන් අහලා ඇති බෝධිසත්වයන් වහන්සේලාගේ බුද්ධත්වයේ පිළිබඳව කියන කොටත් ඒ ප්‍රණිදිය ගැන කියනවා. යම්කිසි ඉලක්කයක් ඇති කරගෙන බෝධිසත්වයන් වහන්සේලා ඒ තරම් දීර්ඝ කාලයක් කල්ප ගණන මම බුදු වෙනවා කියලා ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන යන්නරේ හිත පිහිටුවා ගත්තා ඒකට යොමු කරලා. ශ්‍රාවක පාරමී ආදී ඒ පාරමී වචන කතාවත් එක්ක සම්බන්ධයන්නේ ඕකයි. ප්‍රණිදි කියන වචනේ බොහෝ විට. ඉතින් ඔන්න ඔය විදිහට ඒ මිච්ඡාපණිහිත කියන එක අපි දැන් මෙතෙන්දී අවධාරණය කරන්න තියෙන්නේ මතක කරගන්න තියෙන්නේ මේ ගාථාවට අනුව අන්න අර මිච්ඡා පැත්ත. ඒක අපි තේරුම් ගන්න ඕනේ ඒකේ ආදීනව පක්ෂිය. ඉතින් ওই විදිහට මේ මිච්ඡාපණිහිත සිත පිළිබඳව එහෙම පෙන්눔 කරලා ඊළඟට තවත් ප්‍රකාශ කරන කාරණයක් තමයි දැන් එහෙම හරියට හෝ වැරදියට හෝ පිහිටුවා ගැනීමේදී මූලික වෙන්නේ පෙරටු වෙන්නේ මොකද්ද කියලාත් අපි තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ දක්වනවා මිච්ඡාපණිහිත සිතට පෙරටු වෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි. සම්මාපණිහිත සිතට පෙරටු වෙන්නේ සම්මා දිට්ඨියයි. දෘෂ්ටියයි ප්‍රධාන වෙන්නේ හැමතැනම දෘෂ්ටියයි මුලට එන්නේ. ඒක නිසා තමයි ඇතැම් තැන්වල තියෙන්නේ සම්මාදිට්ඨි පුබ්බංගම මේ ආර්ය මාර්ගය ගැන ප්‍රකාශ කරන තැන්වල කියනවා සම්මාදිට්ඨිය තමයි පෙරටු වෙලා යන්නේ ඉස්සරින් යන්නේ. ඉතින් එක් අවස්ථාවක මෙන්න මෙහෙම දේශනාවකුත් අදාළ බුදු පියාණන් වහන්සේ මහණෙනි මිත්‍යා දෘෂ්ටි ඇති ඒ වගේම මිත්‍යා සංකල්ප දැන් අපි මේවා සිංහල නවචනට වෙනත් යොදලා තියෙනවනේ වැරදි දැක්ම ඊළාට මිච්ඡා සංකප්ප කියන්නේ වැරදි සිතුම් පැතුම් ඒ වගේම වැරදි වචන ඇති මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත වැරදි ක්‍රියා මිච්ඡා ආජීව වැරදි දීපැවතුම් මිච්ඡා වායාම වැරදි ව්‍යායාම වීර දැරීම් උත්සාහ කිරීම කියන එකයි මිච්ඡා සති වැරදි සිහිය එතන වැරදි සිහියක් ගැනත් කතා කරනවා මිච්ඡා සති ඊළාට මිච්ඡා සමාධි වැරදි සමාධිය එතනොත් එහාට ගිහිලා ඇත්ත වශයෙන් කාරණා 10ක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා මිච්ඡා ඥාන කියලා එකකුත් කියවෙනවා වැරදි ඥානයක් ඊළාට මිච්ඡා විමුක්ති වැරදි විමුක්තිය මේ අර මිත්‍යා දෘෂ්ටිකයින් අතර තියෙන සංකල්පයක් ඔවුනුත් එක්තරා විදියක මේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයට අනුව මිත්‍යා දෘෂ්ටියෙන් පටන්ගෙන ඔවුන්ගේ විමුක්තිය දක්වා යන කාරණා ටිකයි මෙතන සම්පෙන්ඩණය කරලා තියෙන්නේ. ඉතින් එතනින් කියලා නවත්තන්නේ නැහැ. අන්න එහෙම යම් කෙනෙකුට යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය ඇතිව මිත්‍යා සංකල්ප ඇතිව මිත්‍යා වචන ඇතිව මිත්‍යා කර්මාන්ත ඇතිව මිත්‍යා ආජීවය ඇතිව මිත්‍යා වායාම ඇතිව මිත්‍යා සතිය මිත්‍යා සමාධිය මිත්‍යා ඥානෙ මිත්‍යා විමුක්තිය ඇති කෙනෙක් ඉන්නවනම් ඒ තැනැත්තා කරන කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ඒ හැම එකක්ම අර දෘෂ්ටි අනුවම යන දෘෂ්ටියත් මිත්‍යා වෙනවා. එපමණක් නෙවෙයි. එතන සඳහන් වෙන තවත් වැදගත් වචන කීපයක් යම් චේතනාවක් යම් ප්‍රාර්ථනාවක් යම් ප්‍රණිදියක් යම් සංස්කාර කොටසක් ඒ පුද්ගලයා ඇති කර ගන්නවා නම් ඒ හැම එකක්ම අර දෘෂ්ටි අනුවම යනවා වැරදි පැත්තට යනවා. ඒ කියන්නේ චේතනාවක් ඇති වෙනවා නම් ඒකත් වැරදි චේතනාවක්. ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම් ඒකත් වැරදි මිත්‍යා ප්‍රාර්ථනාවක්. ප්‍රණිදිය නම් අපේ වචනේ අහුණා. ප්‍රණිදිය යම් යොමු කිරීමක් ඉලක්කයක් යොමුවක් තියෙනවා නම් ඒකත් වැරදි. ඒ යොමුවත් වැරදි. ඊළඟට සංඛාර කියලා අපි සාමාන්‍යයෙන් ඒක ගැඹුරු වචනයක්. නමුත් ඒක කෙටියෙන් සාරකා ගන්න පුළුවන්. යම් සකස් වීම, ඇරෑඳීම්, ක්‍රියා දාමයන්, ක්‍රියාපටිපාටියක් තිබෙනවා නම් ඒ හැම එකක්ම තර නොමගට යන්නේ. මුල වැරදුන නිසා, සම්මාදිට්ඨිය වැරදුන නිසා. ඊළඟට දක්වනවා එක්තරා උපමාවක්. හැම අවස්ථාවකම බුදු පියාණන් වහන්සේ සමහර විට උපමාව කලින් දක්වනවා. එහෙම නැත්නම් ඊළඟට ධර්ම කොටස. සමහර විට ධර්ම කොටස කලින් පෙන්වුම් කරලා ඊළඟට උපමාව දක්වනවා. දැන් මෙතන කියනවා ඊළඟට බුදු පියාණන් වහන්සේ යම්සේ මහණෙනි කොහොම වැටයක් කරිවිල ඇටයක් තිත්ත ලැබු ඇටයක් තෙත් පොළවක තැන්පත් කරාම ඒකට උරා ගන්න දිය යම් පෘථිවිසාරයක් උරා ගන්නවා නම් දිය සීරාවක් උරා ගන්නවා නම් ඒ හැම එකක්ම තිත්ත ඵලයක් ලබා දෙනවා. අන්න ඒ වගේ අර මිත්‍යා දෘෂ්ටිය නිසා මොකද ඒකට හේතුව අර බීජය නරකයි. බීජය තිත්ත ඵලයක් ලබා දෙන ස්වභාවයයි. ඒක නිසා මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තු අර සියලුම අංගවල ප්‍රතිඵලය අවසානයේ වචන ක්‍රියා සිතිවිලි පමණක් නෙවෙයි අන්න අර කියාපු චේතනා ප්‍රාර්ථනා ප්‍රණිදි සංස්කාර හැම එකක්ම නරක පැත්තට යනවා. තිත්ත කටුක ඵලයක් ලබා දෙනවා. ඒ නරක පැත්ත කියලා ඊළාට බුදු පියාණන් වහන්සේ අනිත් පැත්තත් ප්‍රකාශ කරනවා. යම් කෙනෙක් අර සම්මා දිට්ඨිය එතනින් පටන්ගෙන මේ පින්නතුන්ට පහසුවෙන් සලකා ගන්න පුළුවන් අමුතුන්න කිව්වත් සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා අංග 10කින්ම පෙන්වුම් කළා. ඒ බඳු ඒ අංගයන් ඇති පුද්ගලයා කරන යම් කාය කර්මයක් තියෙනවා නම් වාක් කර්මයක් තියෙනවා නම් මනෝ කර්මයක් තියෙනවා ඒ ඔක්කොම සම්මා ඒ ඔක්කොම හොඳ පැත්තට ඒ වගේම ඒ තැනැත්තාගේ යම් චේතනාව ප්‍රාර්ථනාව ප්‍රණිදිය සංස්කාර කොටසක් තිබුණා නම් සංස්කාරයේ ක්‍රියා දාමයන් තිබෙනවා නම් ඒ හැම එකක්ම හොඳ පැත්තට හොඳ විපාක ගෙන දෙනවා ඒකට දක්වන උපමාව තමයි යම්සේ උග් බීජයක් හෝ හැල් බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත් පොළොවේ තැන්පත් කරාම ඒකෙන් හට ගන්න ඵලය මිහිරි මිහිරි ඵලයක් හට ගන්නවා මధుර ඵලයක් අන්න ඒ වගේ තමයි අර දෘෂ්ටිය හරි ගියොත් ඔන්න ඒ විදිහේ දෙයක් වෙන්නේ ඉතින් මේක තුලින් අපි තේරුම් ගන්න ඕන ඔය දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොයිතරම් පුදුම දෙයක්ද කියලා දෘෂ්ටියෙන් පටන්ගෙන සාමාන්‍යයෙන් එක සම්මා සමාධියෙන් ඉවර වෙන්නේ මෙතන ඒ සම්මා සමාධිය ළඟට ඇතැම් තැන්වල තියෙනවා සම්මා සමාධිය පිහිට කරගෙන ඊළඟට ඇති කරගන්න සම්මා ඥාණය තුලින් තමයි කෙනෙක් සම්‍යක් විමුක්තිය ලබන්නේ ඒ අංග 10ක් හැටියට දක්වනවා එතකොට ඒකමයි මෙතන මතු කරලා දීලා තියෙන්නේ ඒ කොයිවත් මිත්‍යානම් මිත්‍යාඵලය නරක කටුක පැත්ත එන්නේ සම්මානම් ওই විදියට කොහොම ප්‍රකාශ කළා ඊළඟට තවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැදගත්කම පෙන්වුම් කරන මහ පුදුම දේශනා බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවක සංඝයා වහන්සේලාට වදාලා මහණෙනි ඔය පිත්කෝප සෙම්කෝප වාතකෝප හිම ඇති වුණාම වෙදවරු විරේක බෙහෙත් දෙනවා විරේචනයක් දෙනවා මහණෙනි එහෙම විරේචනක් තියෙනවා මම ඒව නැති කියලා කියන්නේ නැහැ නමුත් වෙද්දු දෙන ඒ විරේචන හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් වෙද්දු දෙන ඒ තුන්දොස් කිපීමට දෙන විරේක බෙහෙත් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් නමුත් මහණෙනි මම දෙනවා ආර්ය විරේකයක් මම නුඹලාට දේශනා කරන ආර්ය විරේකයක් ඒක හරියනවමයි වරදින්නේ නැහැ මොකක්ද ආර්ය විරේකය ඔන්න ඊළාට විග්‍රහ කරනවා මහණෙනි සම්‍යක් දෘෂ්ටි ඇති කරගත්තු පුද්ගලයාගේ ඒ සම්‍යක් දෘෂ්ටි ඇති කර ගැනීම ශක්තිය තුලින්ම මිත්‍යා දෘෂ්ටි විරේක වෙනවා මිත්‍යා දෘෂ්ටි හා සම්බන්ධ යම් තාක් පාපක අකුසල ධර්ම තියෙනවනම් ඒ හැම එකක්ම විරේක වෙලා යනවා සම්‍යක් දෘෂ්ටියට අදාළ කුසල ධර්ම වැඩෙනවා ඊළඟට ඒ විදිහටම දක්වනවා සම්‍යක් සංකල්පය ඇති පුද්ගලයා තුල සම්‍යක් සංකල්ප ශක්තිය තුලින් ඒ සිතුම් පෙතුම් ශක්තිය තුලින් මිත්‍යා සංකම්ප විරේක වෙනවා මිත්‍යා සංකල්ප නිසා යම් තාක් අකුසල ධර්ම ඇති වෙනවා නම් ඒවත් විරේක වෙලා යනවා සම්‍යක් සංකල්පයෙන් යම් තාක් හොඳ දේවල් ඇති වෙනවා නම් ඒවා තුලින් ඒ වැඩිම ඒක භාවනාව වශයෙන් දක්වන ඒ වර්ධනය ඇති වෙනවා ඒක හොඳ පැත්ත ආනිසංස ඔය විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවම ඇති වශයෙන් කියනවා නම් එතනත් අර 10ක්ම දක්වනවා සම්‍යක් විමුක්තිය දක්වාම ඒ හැම එකකම පෙන්වුම් කරන්නේ මිත්‍යා විමුක්තිය නැති වෙනවා අනිත් පැත්තට මිත්‍යා විමුක්තිය හා සම්බන්ධ සියලුම පාප කර්මවල ධර්ම ආදියත් ඒකම නැති වෙලා යනවා. ඔන්න විරේක බෙහෙත බුදු පියාණන් වහන්සේ දුක් ආර්ය විරේකය. එතනින් නවතින්නේ නැහැ. ඊළඟ බුදු පියාණන් වහන්සේ වමන බෙහෙත බුද්ධ වෙනවා. ඒකත් අර විදිහට පටන් ගන්නේ මහණිනි. ඔය වෙද්දු පිත් කෝප වලට, සෙම් කෝප වලට, වාත කෝප වලට වමන ක්‍රමයක් දෙනවා. වමනය දෙනවා. දන්නවනේ දැන් උඩින් හරි පහලින් හරි අනේක යන්න එපා. ඉතින් වමනයත් දැන් තැන් වලට වමන යන්න බෙස් දෙනවා. එහෙම බෙහෙත් එහෙම වමන ක්‍රමයකුත් තියෙනවා මහණිනි. මම ඒක නැති කියන්නේ නැහැ. නමුත් මහණෙනි මම දෙනවා වමන බෙහෙතක් ආර්ය වමනයක්. අර ගමන වරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. මේක වරදින්නේ නැහැ. නොවරදින ආර්ය වමනයක්. මොකද්ද? ඒකත් අර විදිහට ඊනාට විග්‍රහ කරන්නේ. සම්‍යක් දෘෂ්ටි ඇති සම්‍යක් දෘෂ්ටි හරියට පිටුවාගත්තු පුද්ගලයා තුල මිත්‍යා දෘෂ්ටි වමනය වෙනවා. යාට මිත්‍යා දෘෂ්ටි වමන කරන්න වෙනවා. මිත්‍යා දෘෂ්ටි හා සම්බන්ධ යම් තාක් පාප කර්මසල ධර්ම තිබෙනවා නම් ඒවත් වමනය වෙලා යනවා. ඊනාට ගුණ පැත්ත කියනවා. සම්‍යක් දෘෂ්ටිය නිසා යම් තාක් කුසල් ධර්ම තියෙනවා නම් ඒව වැඩෙනවා ඒ උතුද සම්මා සංකල්පය ඇති කරගත්තු පුද්ගලයා තුල මිත්‍යා සංකල්ප වමනිය වෙනවා මිත්‍යා සංකල්පය හා සම්බන්ධ යම් තාක් පාප කුසල ධර්ම තිබෙනවා නම් ඒවත් වමනිය කරන්න වෙනවා සම්‍යක් සංකල්පයට අදාළ ඒ ಗುಣපක්ෂය සෞඛ්‍යයට අදාළ ටික එකතු වෙනවා ඉතින් ওই විදිහට තේරුම් ගන්න පුළුවන් අර 10 දක්වාම ওই විදිහට බුදු පියාණන් වහන්සේ හිතා වදින විදිහට එක එකක් අරගෙන පෙන්නවා සම්මා දිට්ඨියත් මිත්‍යා දිට්ඨියත් අතර වෙනස මොකද මේ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේම හඳුන්වා දුන්නා අනුත්තරෝ භිසක්කෝ සල්ලකත්තෝ කියලා. අනුත්තරෝ භිසක්කෝ සල්ලකත්තෝ කියලා හඳුන්වලා තියෙන්නේ මොකද? අනුත්තර කියන එක දන්නවා උත්තරීතර බව. භිසක්ක කියලා කියන්නේ පින්වතුනි භේසජ්‍ය. දැන් භිසක් වෛද්‍ය කියලා කියන්නේ දැන් ඒක බොහෝ දෙනා කායික වෛද්‍ය කියලා පාවිච්චි කරනවා. දැන් ඔය සමහර වචන අභාවයට ගිහිල්ලා. අතීතයේ මේ දුනා භිසක් වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය කියලා දෙක කොටසක් ඉන්නවා. භිසක් වෛද්‍ය කියලා කියන්නේ අන්න බෙහෙත් දීලා බෙහෙත් දීලා හොඳ කරන ශල්‍ය වෛද්‍ය කපල කොටලා හොඳ කරන එක කියන. එතකොට මෙතන මේ බුදු පියාණන් වහන්සේ යන්නේ විෂක් වෛද්‍යෙක් හැටියට මේ කතා කරන්නේ. බෙහෙත් දීලා වීරේක බෙහෙත් දෙනවා, වමන බෙහෙත් දෙනවා. මේ විදිහට. අන්න බුදු පියාණන් වහන්සේ අනුත්තර අර උත්තරීතර නොවන වෙද්දු දෙන ඒවා වරදිනවා. බුදුපියාණන් වහන්සේ දෙන මේ විරේකය මේ වමනය වරදින්නේ නැහැ. ආර්ය වමනයක් ආර්ය විරේකයක් ආර්ය වමනයක් කියලා ප්‍රකාශ කළේ විදියට. ඉතින් ඕක තුනත් අපට යමක් හිතා ගන්න පුළුවන්. ඊළඟට ඒ විදියටම තමයි දැන් අපි කල්පනා කරන්න ඕන මෙතන පාප කර්ම පිළිබඳව. ඇත්ත වශයෙන් අපි නිරන්තරයෙන් සිහියට නඳාගත යුතු වටිනාම බුද්ධ දේශනාවේන වටිනාම මේ කියමනක් තමයි කර්මය පිළිබඳව මේ පින්නතුන් තහල ඇති. ඒ වචන ටිකයි එතන වැදගත් වෙන්නේ. තව ඒ යෙදෙන පාඨය කෙසේ වෙතත් කම්මස්සකා, කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්තු, කම්ම පටිසරණ. ඒ වචන ටික සඳහන් වෙනවා. ඒක එකක්ම හරි වැදගත් වෙනවා. කම්මස්සකා කියලා කියන්නේ තමන්ට අයිති දේ කර්මයයි. වෙන ඔය තමන් අයිති කරගන්නේ තියෙන ඒ දේපල ආදී නෝවේ. නියම වශයෙන් සංසාරයේ තමන්ට අයිති වෙන්නේ කර්මයයි. කම්මස්සක ඊළඟට කම්ම දායාද ඔය මව්පියෝ දරුවන්ට අනුයුත් දායාද දෙනවා. ඒව දරුවන්ට අරගෙන යන්න බෑ. දරුවෝ අරන් යන්නේ තමන් කරපු කර්මයමයි. කම්ම දායාද කම්ම යෝනි මේ අපේ උත්පත්ති ඇති උනේ කර්මේ. අපේ ප්‍රභවය යෝනි කියන වචනය දැන් ප්‍රභවය කියන අදහසින් අපි නැවත උපදින්නෙත් ඒ අපේ කර්මානුරූපවයි. කම්ම යෝනි අපේ නියම යාළුව නියම බන්ධුවරය නියම නෑය කර්මය නියම නෑය කර්මයයි කිව්වට අර අපි දැන් කලින් කියාපු ගාථාව අනුව ඒ හොඳ කර්මය තමයි තමන්ගේ නියම නෑය. නරක කර්මය කළොත් අන්න තමන්ගේ වෛරකාරය එහෙම නැත්නම් සතුරා කියලා එහෙම ගන්න වෙන්නේ. ඉතින් කොහොම නමුත් අර බන්ධුත්වය ඥාතිත්වය එතන තියෙනවා. කර්ම බන්ධු ඊනාට කම්ම පටිසරණ තමන්ගේ පිහිට තමන්ට පිහිට හැටියට තියෙන්නේ මේ සංසාරයේ කර්මයමයි. ඒ කාරණේ අපි නිතර මතක් කරගන්න ඕනේ. ඒක නිසා තමයි දැන් ඔය කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා එකක් තියෙනවා. ඒ සම්‍යක් දෘෂ්ටියට අනුව ඒ ඇතම් කෙනෙක් මේ කාලේ ඔය නාස්තික දෘෂ්ටියට යන්නේ ඔන්න ඔය විදිය දේවල් ගැන නොතකේම නිසා සංසාරගත සාමාන්‍ය මිනිසයා ඒ මමයේ මාගේ කියන හැඟීම තුල ජීවිතය ගෙවන පුද්ගලයාට බලපාන ධර්මතාවක් මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. යාට අයිතිලයක් තියෙනවා නම් තමන් කරන කර්මයම. මේ විදියට හිතා ගන්න ඕන. එතකොට ඒකට පදනම තමයි සම්මාදිට්ඨිය තුල තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය දසවස්තුක හැටියට දක්වන කාරණා 10ක් හැටියට කෙටියෙන් සලකා ගත්තොත් ඔය දානමාන ආදී ආනිසංස විපාක තියෙනවායි. ඊළඟට මෙලොවක් ඇත පරලොවක් ඇත කියලා කියන්නේ මෙලෝ පරලෝ බෙහෙදයක්. සමහර විටුනේ මෙතනින් ඉවරයි කියලා සංසාර මේ ජීවිත පැවැත්ම. මෙලෝ පරලෝ බෙහෙදයක් තිබෙනවා. මෙලොවක් සහ පරලොවක් ගැන හිතන්න වෙනවා. මවෙක් ඇත පියෙක් ඇත කියලා කියන්නේ මව්පියන්ට සැලකීමේ උපස්ථාන කිරීමේ ආනිසංස ඇත කියන එකයි. ඒ වගේම ලෝකයේ සත්‍ය දැනගත්තු ඊළඟට හොඳ කර්ම නරක කර්ම වල විපාක ආනිසංස ඇත. ඒකත් විශ්වාස කරන්න වෙනවා. ප්‍රස්තුතියක් හැටියට බිලිගත්තු දෙයක් හැටියට. ඊළඟට ඒ වගේම තමයි මේ ලෝකයේ ඉන්නවා මේ ලෝකය ගැන හරියට අවබෝධයක් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණී අපට වඩා නුවණැස දියුණු කර අභිඥා ආදී ලබාගත්තු උත්තමයන් සිටිනවා කියන ඒ හැඟීමත් ලෝකයේ තමන් තේරුම් ගන්න ඕන. මොන විදිහේ ප්‍රස්තුත රාශියක් උඩයි මේ හොඳ කර්ම සහ නරක කර්ම පිළිබඳ මේ මතය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒකයි අර කිව්වේ සම්මාදිට්ඨිය නැත්නම් ඒ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් අර කුසල් අකුසල් පින්පව් ගැන තැකීමක් නොකර කැමැති හැටියට ජීවත් වෙන්න බලනවා. මිනිස්යෙන් පහසුවට කරන්නේ ඒකයි. දැන් මේ විදිය නාස්තික දෘෂ්ටිය තමයි වැඩිපුර ලෝකයේ දකින්න ලැබෙන්නේ පහසුවට. ඒවට විපාකත් ඒ වගේම තියෙනවා. ඒවත් විඳින්න වෙනවා. ඉතින් ඔන්න ඕකයි බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ අපට නිරන්තරයෙන්ම මේ ධර්මතාව. බුදු පියාණන්ටවත් මේකෙන් බේරෙන්න බෑ. රහතන් වහන්සේලාටවත් බේරෙන්න බෑ. මේ පින්නතුන් කුතිකුත් අහලා ඇති. දැන් අපිට හිතා ගන්න පුළුවන් ඒ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය අනුව දෙව්දත් පෙරළූ ගල ඒක පිළිගන්න ගල දෙකක් ආවත් ඒ පතුරට බුදු පියාණන් වහන්සේගේ පතුල ඒ ගල් පතුරට පතුල කැපිලා බරපතල වේදනාවක් ඇති වුණා. ජීවක වේදනාවකින් බෙහෙත් ගන්නත් සිද්ධ වුණා. මොකක් නමුත් කර්මයක් නිසායි. ඊනාට කවුරුත් හොඳට අහලා තියෙන එකක් තමයි ඒ මුගලන් මහ රහතන් වහන්සේට අච්චර මහා පුදුම විදියේ අභිඥා ශක්තියින් 이르දි ප්‍රාධිහාර්ය පෙන්නමින් බ්‍රහ්ම ලෝකවලට පවා යමින් දිව්‍ය ලෝකවලට පවා යමින් මේ විදිහට මහා ආශ්චර්යවත් දේවල් කළා. අතීතයේ මෞපියන් මැරූ පාප කර්මය ඒ මතු වුණ අවස්ථාවේ කර්ම චක්‍රය පෙරළී ආපු අවස්ථාවේ උන්වහන්සේටත් බැරි වුණ අවස්ථා දෙකකදී තමන්ගේ ධ්‍යාන ශක්තියෙන් තුලින් 이르දි ශක්තියෙන් තුලින් බේරිලා යන්න බැලුවා 500ක් සොරුන්ගෙන් තුන්වෙනි අවස්ථාවේ තේරුම් ගත්තා කර්ම ආකර්ෂණය දැඩි. කර්ම ආකර්ෂණය කියලා දෙයක් තියෙනවා පින්වතුනි. ඒක ලෝකයා දන්නේ නැහැ. ඔය තමාරුවිට භෞතික මේවට ඒව අහු වෙන්නේ නැහැ. දැන් භෞතික අන්දමින් මේවා තීරුම් ගන්නයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ. ඒවට අහු නොවන කොටසුත් තියෙනවා. ඔය කර්ම ආකර්ෂණය කියන එක එකයි. මේ ඇතුළත තියෙන ධාතු හතර, පිටත තියෙන ධාතු හතර. නමුත් මේ ඇතුළත තියෙන ධාතු හතර දැඩිව ගත්තු තණ්හාව, අවිද්‍යාව තුලින් දැඩිව ගත්තු පුද්ගලයා ඇති කරගන්න අර චිත්ත ශක්තිය. ඒ අර චේතනා සංස්කාර ආදී දක්වන චිත්ත ශක්තිය කොයිතරම් බලගතුද කියතොත්. ඒකට අවනත වෙනවා. ඒකට නතු වෙනවා. බාහිරව තියෙන ධාතු හතරක්. එතකොට අර බාහිර ඔය අපි හදිසි අනුතුරු කියලා කියන දේවල් මහා ආශ්චර්යවත් විදිහට සමහර විට සිද්ධ වෙන්නේ. සමහරු බේරෙනවා, සමහරු ඒ විපතට වෙලා වෙනකොට එතෙන්ට ඇදිලා එනවා. ආකර්ෂණයක් වෙනවා. සමහර විට ඔය දැන් ජාතික කතාවල පවා තිබෙනවා. දැන් මේ කාලෙත් බඳු දේවල් කොතිකුත් සිද්ධ වෙනවා. සමහර විට මහා බරපතල පාප කර්මයක් කරනවා. ඒ තැනත්ත දන්නේ නැහැ ඒක පාප කර්මයක් බව. සමහර විට හෙනයක් පහත් වෙලා ඒ පුද්ගලයා අර කියාපු ආගකාරයටම මරණයටපත් වෙනවා. ඒ කොතිකුත් දේවල් සමාජයේ හැඟවුණු සත්‍ය දේවල් තිබෙනවා. අනුමාන වශයෙන්වත් හිතා ගන්න පුළුවනි කර්ම ආකර්ෂණය කියලා දෙයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බරපතල කර්ම, දැන් කර්ම ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා. ඇතැම් ශාස්ත්‍රූන් කර්මය පිළිබඳ අඩාල අවබෝධයක් ඇති. ඒ කියන්නේ දිවස තිබෙනවා. නමුත් සම්පූර්ණ කර්මය පිළිබඳව නොපෙනෙන අය වැරදි නිගමන පවා ගන්නවා කියලා. ඔන්න මෙහෙම අවස්ථා දක්වනවා. යම්කිසි කෙනෙක් පාප කර්ම කරමින් සිටිනවා. ඒ තැනැත්තා අපි බලාපොරොත්තු වෙන්නේ අපායටයයි කියලා. නමුත් අර ශාස්ත්‍රයට පේනවා ඒ සුගති තත්ත්වයට ගිහිලා උපදින දිවි ලෝකෙක. එතකොට ඒ තැනත්ත කල්පනා කරනවා එහෙමනම් මේ කර්මයේ නියම විපාකයක් නැත. මේ විදිහේ දෙයක් මට පේනවා. බුදු පියාණන් වහන්සේ කියනවා එයාට ඒ අඩාලව පෙනිලයි. ඒ පාප කර්මයේ විපාක යම් කිසි අවස්ථාවක එනවා. අරක සිද්ධ වුණේ මොකද? එක්කෝ ආසන්න සිත මැරෙන වෙලාවේ හොඳ දෙයක් මතු වුණා. එහෙමත් නැත්නම් අරකට අර පාප කර්මයට වඩා බලගත්තු කුසල කර්මයක් ඒ අවස්ථාවේ ඉදිරිපත් වෙලයි මේ උත්පත්ති ලැබුණේ. නමුත් අර කරපු පාප කර්ම වල විපාකත් යම් කිසි අවස්ථාවක ඇති වෙනවා. ඒ අවස්ථාව ඇතැම් විට වචන තුනකින් දක්වනවා. ඇතැම් කර්ම ditta dhamma vedaniyai මෙලොව විපාක දෙනවා. තවත් කොටසක් ඊළඟ ආත්මේ විපාක දෙනවා. උත්පත්තියකුත් ලබා දීලා. තවත් කර්ම නොයෙකුත් ආත්ම වල නොයෙකුත් ආකාරයට විපාක දෙමින් දිගින් දිගට යනවා. ඔන්න විදිහ තත්ත්වයක් සංසාරයේ තියෙන බුදු පියාණන් වහන්සේට ඒවා පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණ නිසා අර අනික් ඡාත්‍රුන් වගේ ඒවා අන්තගාමී නිගමන ගත්තේ නැහැ. එබඳු අවස්ථාවල තේරුම් ගත්තා ඒ විදිය දේවල් සිද්ධ වෙන්නේ පාප කර්මවල විපාක නැති නිසා නෙවෙයි. නමුත් ඒ යම් කිසි විශේෂ කාරණයක් මතුවීම නිසායි ඒ තැනැත්තාට එකපාරටම විපාක නුදුන්නේ. ඉතින් ඒ කාරණයක් ඒ ධම්මපද ගාථාවකම එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති ඩහං තං බාල මන්වේති භස්මච්ඡන්නෝ පාවකෝ. කරන ලද පාප කර්මය හරියට අර එළදෙනගෙන් කිරි දොවිනකොට එකපාරටම කිරි එළියට එන්න වගේ විපාක දෙන්නේ නැත. ඒ වෙනුවට කොහොමද ඒක විපාක දෙන්නේ? දහන්තං බාල මන්වේති, ඒ බාල පුරුෂයාය මොඩ පුද්ගලයා පසුපස එනවා. ඒ කර්මය හරියට අළු යට තියෙන ගිනි පුපුරු වගේ. මේ ගාථාව ඔය අටුවාදීයේ ඇතැම් තැන්වල ටිකක් වෙනස් විදිහට වැරදි ආකාරයකට තෝරන අපිට කියන්න වෙන එක වැරදි කියලා. වෙන උපමාවක් මේ උපමාව පවා වැරදි විදිහට තෝරන්නේ. නමුත් අපිට කියන්න වෙනවා මෙතන තියෙන අර වහා කිරි මිදීමක් ගැන කතාන්තරයක් එනවා අටුවාදීයේ. නමුත් මෙතන අපිට ගන්න වෙන්නේ පාප කර්මය වහා විපාක දෙන්නේ නැහැ. ඒ තනපුඩුවකින් හරි ඒ ගුරුල්ලකින් හරි එකපාරටම කිරි එළියට එනවා වගේ. ඒ වෙනුවට අළු යට ඉනිපුණුවක් වගේ දවමින් තම අපට පස්සේ යනවා. අන්න ඒක එතන කියන්නේ එකපාරටම බලාපොරොත්තු විය යුතු නැහැ. ඇතැම් කර්ම විශේෂයෙන්ම ක්‍රූර විදියට කරපු කර්ම ditta dhamma vedaniya වශයෙන් උත්පින්න වෙනවා. නමුත් ඇතැම් කර්ම අර ඒ පුද්ගලයාගේ උත්පත්තිය ලබා දුන්න කර්මය බොහොම ශක්තිමත් නම් ඒවා පෙන්නුම් කරන්නේ නැහැ මේ ජීවිතය තුළ. එකයි ඔය දැන් බොහෝ දෙනා තර්කවලට ඉදිරිපත් කරන්නේ. අපි මේ හොඳට ධාර්මිකව සීල් සමාදන් වෙලා හොඳට ජීවත් වෙන පන්සිල් ලකමින් කෝ අපට මොකක්වත් නැහැ. අන්න අර විදියට සතුන් මරාගෙන කාගෙන හොරකම් කරගෙන ඒවා කරන අයට කදිමට හරියනවා කියලා ඔය වැරදි මතයක් ගන්න අන්න අර කාරණේ නිසා ඒ පුද්ගලයාත් හැවෙනවා. දැන් පින්වතුනි ඔය පාප කර්මයක් කියන එක දැන් අලුයට ගිනි පුපුරු උපමාවෙ හුඟක් කාරණා තියෙනවා. අලුයට ගිනි පුපුරු තියෙනකොට ඕක උඩ ඉඳගෙන ඉන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට රස්නේ දැනෙනවා. තව ටික වෙලාවක් යනකොට නැගිටින්න හිතන තරමට දැනෙනවා. නොනැගිට හිටියොත් සමහර විට ඒ පැත්ත දෙලියත් යන්න ඉඩ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ පාප කර්මය ඉස්සෙල්ලාම පසු තැවෙනවා. අන්න තැවිල්ල පටන් ගන්න තැන. පාප කර්මය කර වෙලාවෙ ඉඳලා පසු තැවෙනවා. මොකද පසු තැවෙන්නේ? Tamange hita dannawa. දැන් ලෝකේ කොතිකුත් අභිරහස් දේවල් තියෙනවා. මේ පින්නතුන් දන්නවා. ඔය මහා ඝාතන ඔය පොලිස් පරීක්ෂණ කරලා බොහොම අමාරුවෙන් සොයා ගන්න සමහර ඒවා කොයිතරම් සියුම් මන්දමට. ඒ සියුම් සැලැස්ම තමයි අන්න අතන මිච්ඡා පණිහිත කියලා කියන්නේ. මිච්ඡා පණිහිත කියලා කියන්නේ අර කියාපු සියුම් සැලැස්ම. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මෝඩයට ලැබෙන ප්‍රඥාවත් එයාගේ විනාශයටයි කියලා. ඒ වගේ ඇතැම් ඔය භයානක අපරාධ කරුවන්ට තියෙනවා පුදුම විදියේ අර බුද්ධියක්. ඒ බුද්ධිය තුලින් ලොකු සැලැස්ම, කුමන්ත්‍රණ, කපටිකම් ආදීන් මහා භයානක ඝාතන හොරකම් කරනවා කාටවත් අල්ලගන්න බෑ. රහස් පොලිසියටවත් අල්ලගන්න බැරි තරම්. ඒ අය හිතනවා ලෝකෙට පේන්නේ අය හරි දක්ෂයින් හැටියට. නමුත් එක්කෙනෙක් දන්නවා. කවුද ඒ? එක්කෙනෙක් දන්නවා. තමා. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පගුබ්බතෝ අත්තා තේ පුරිස ජානාහි සච්ඡං වා යදිවා මුසා. පාප කර්ම කරන කෙනාට ලෝකේ රහසක් කියලා දෙයක් නැත. අත්තා තේ පුරිස ජානාහි. එතන බුදු පියාණන් වහන්සේ අර පුද්ගලයාට ඉස්සරහටම ගිහිලා කියනා වගේ. මිනිහෝ නුඹ දන්නා අත්තා තේ පුරිස ජානාහි. මිනිහෝ නුඹ දන්නා අත්තා තේ පුරිස ජානාහි සච්ඡං වා යදිවා මුසා. ඔය කියන්නේ ඇත්තද නැත්තද කියලා. ඒකට දක්ෂ නීතිඥයින් යොදලා නිකුත් කූටෝපක්‍රම යොදලා සාක්ෂි වලට පදා ආදී වලින් ඒව වහලා එහෙම නැත්නම් බිය ගැන්වීම වලින් තැති ගැන්වීම ඒ කොයි විදිහට සාක්ෂිත් වහලා නඩුවෙන් ජයගත්තත් හෘදය සාක්ෂිය අනුව කර්ම ශ්‍රේෂ්ඨාධිකරණේ තමන්ට විපාක දඬන විදිහින් වෙනවා. ඕකයි தත්ත්වය. එතකොට අන්නේ හෘදය සාක්ෂිය කාටවත් වළක්වන්න බෑ. ඒක තමයි ඊළඟට රැයට නිදා ගන්න බැරි වෙන්නේ. ඊළඟට ඒක තුලින් ඒ පුද්ගලයාගේ ඉස්සෙල්ලම වෙන අර කියාපු තැවිල්ලට ගොදුරු වෙන්නේ තමන්ගේ ශරීරයේ තියෙන ධාතු හතරයි. වාතකෝප සෙම්කෝප තාවනෝයිකුත් විදියේ දේවල් දැවිලි තැවිලි කැසිලි ඕවානෝ බිබිලි මතු වෙලා තුවාල වෙලා ඊළඟට අන්තිමට මේ රෝහල් වල තගින්න වෙනවා. දොස්තරලවට සොයාගන්න බෑ. ඒ දොස්තරලවට සොයාගන්න බැරි නිදාන යන්න බුදු පියාණන් වහන්සේ පෙන්නවා. මිච්ඡා පණිහිත සිත වැරදියට පිහිටුවාගත්තු සිත. ඒකට අර කොයිතරම් මුළු මහත්යේ ශ්‍රේෂ්ඨාධිකරණත් රවට්ටලා ලෝකයත් රවට්ටලා අර විදිය කූටෝපක්‍රම කළා ඝාතන කළා ඒ හොරගම් කළත් එහෙම එකක්ම අර එක සාක්ෂියක් නවත්වන්න බෑ. අනිත් සාක්ෂි නැවතුවත් හෘදේ සාක්ෂි නවත්වන්න බෑ. ඒ වගේම ඒකේ විපාක දඬුවම තමන්ම විඳිනවා. එතකොට ඒ ජීවිතය අවසාන වන්නේ බඳු අයගේ ඇත්ත වශයෙන්ම මහා භයානක අන්දමට ශෝකී අන්දමට දුක් වේදනා මැදේ සමහර විට ඒ වෙලාවේ කියනවා කෑ ගහනවා අපි මේ විදිහට කළා. මිනිසෙන් මැරීම පිළිබඳව පමණක් නෙමෙයි පින්නතුනි තිරිසන් පිළිබඳවත් එහෙම අසරණ තිරිසන් අර රස තෘෂ්ණාව ජය ගන්න රස තෘෂ්ණාව සාන්තර්පණය කරන්න අසරණ තිරිසනුන් කොයිතරම් දවසකට මරණයටපත් වෙනවද කියලා මේ පින්නතුන් දන්නවා. එතකොට ඒ විදිහේ ක්‍රූරතර ඝාතන වලින් ඒ වාට යොදන උපක්‍රම සමහර විට ඇඟ හිරිය ඇටෙන විදිහේ මහා පුදුම විදිහේ උපක්‍රම. මොකද අර අමු මසට ඒ තරම් ලොල් මිනිසා තුල තියෙන යකා යක්ෂයා තිරිසනා කොයිතරම් බලගතුද කියතොත් ඔය කඩසාපු වල තියෙන පරණ මස් වලට කැමති නැහැ. කවුරුවත් පරණ එළවලු ගන්න කැමති නැතුව වගේ පරණ දවස් ගානකට කලින් මරපු සතෙක් ආහාරයට ගන්න කැමති නැහැ. එදිනෙදා ඉක්මනින්ම මේ ළඟදිම මරපු සතෙක් තමයි උපකාර වෙන්නේ. සමහර විට සතා තමා ඉදිරියට ගෙනල්ලා මරලා එතෙන්දිම අනුභව කරනවා. අර හැඳි ගැවරුපු වල වෙනස විතරයි තියෙන්නේ සතෙක් නොවන බව පෙන්වන්න කරන්නේ. නමුත් ඇතුළත සිටින අර යක්ෂයා එහෙම නැත්නම් තීසනා තමයි ඒ විදිහට ඒ කූරතර ඝාතන කරන්නේ. අන්න ඒකොට ඒ ශාරීරිය වැඩනත් ඊළඟට අර්කියාපු ලෙඩ මානසික ප්‍රමණක් නෙවෙයි මානසික ලෙඩ එතනම පටන් ගන්නවා. ඊළඟට ඒකේ ප්‍රතිඵලයක් හැටියට කායික ලෙඩක් පටන් ගන්නවා. ඒක තුලින් අවසානයේ මෙතන දැවිලා ඉස්සෙල්ල පසු තැවිල්ල ඊළඟට ශාරීරියේ දැවිල්ල දැවිලි තැවිලි ඊළඟට එතනින් ගියාට පස්සේ අපායේ දැවෙන්න නම් එතන ගිනි දැල් ඈස්ති වෙලා ඉන්නවා. එතන ගිනි දැල් බලාගෙන ඉන්නවා. සමහර අය උඩට ඇවිල්ලා අර ධම්ම කතාවල තිබෙනව සමහර විට ඇත්ත වෙන්න පුළුවන් මේ කාලයව ගණන් ගත්තේ නැතත්. දැන් ගිනි කඳු තියෙන බව අපි දන්නවා. ඒ වගේ සමහර විට පොළොව පලාගෙන ගිනි ඇවිල්ලා එම අපායට ඇදගෙන යන කතාන්තරයක් තියෙනවා. ඒ වගේම උඩින් එන ඒවා තමයි අර හෙන ගෙඩි කියන જાති. ඉතින් ওই විදිහට ඒකයි අපි කිව්වේ මෙතන තියෙන ධාතු හතර පිට තියෙන ධාතු හතර ওই දෙන්නගේ නෑකමක් තියෙනවා යාළුකමක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න යන කර්ම යන්ත්‍රය තුලින් ඇත්ත වශයෙන් සමහර පොත්වල අතීත පොත්වල යන්ත්‍ර ගැන අවබෝධයක් නැති කාලෙත් අතීත ආචාර්යවරු කම්ම යන්තේන යන්තිතෝ කර්ම යන්ත්‍රයක් හැටියට සැලකුවා. ඒ තරම් පුදුම දෙයක් මේ. කර්මය කියන්නේ බුද්ධ ඥාණයට පමණක් වැටහෙන මහා පුදුම දෙයක්. අපට වුණත් ඒක ඇතුළත හරියාකාර පේන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ මුල් මහත් සංසාරයේම තන්තාකුලක ජාතා මුංජ බබ්බජ භූතා ආදී නොයෙකුත් වචන වලින් පෙන්වන්න කරන්නේ මේක එහෙම් පිටින්ම අවුල් වුණු නූල් කැරැල්ලක් වගේ බේරගන්න බැරි විදිය දෙයක්. කර්මයයි විපාකයයි ඔක්කොම පටලැවිලා. මොකද ඒකට හේතුව අපිට කර්ම විපාක හැටියට සමහර විට ඔන්න අපි හිතමු අර විදියේ කෙනෙක් කුගෙන් හානියක් පැමිණියා හොරකමක් හරි එමෙන්නත්නම් ශරීර පීඩාවක් හරි ඇති වුණා. ඒ වෙලාවේ අපට අපේ කර්මය පේන්නේ නැහැ. අපි මේක කරගත්තු බව පේන්නේ නැහැ. අර පුද්ගලයා අපට ඒකට උපකරණයක් වුණ බව පේන්නේ නැහැ. ඒ වෙනුවට අපි හිතා ගන්නවා මේ නිර්දෝෂී මම ඇයි මට මෙහෙම කළේ? ඊළඟට පලි ගන්නවා. අන්න ඊළඟට දිගට දිගට යනවා. ඔක තුල දිගට දිගට යනවා. ඒක තමයි අර කර්මයේ තියෙන භයානකම. නූල් බෝලේ අවුල් කරගන්නවා. නූල් බෝලයක් බඩලෙකුට දුන්නොත් මේක බේරලා දෙන්න කියලා ඌ මොකද්ද කරන්නේ? ඒ අතට මේ අතට පෙරලා මේක අවුල් කරගන්නවා. ඒ අවිද්‍යාව නිසා. ඒ වගේ නොවේ මිනිස්සයා. තමාට එන විපත්ති අර ගියාපු කර්ම චක්‍රය තුල, කර්ම චක්‍රයත් මහ පුදුම දෙයක්. සමහර විට අතීත ජීවිතයක අපි හිතමු තරුණ වයසේ කරපු පාප කර්මය මේ ජීවිතෙත් කරකැවිලා එනකොට ඒ කාලෙම සමහර විට විපාක දෙන්න පුළුවන්. ඒ වගේම තව කර්ම චක්‍රය පිළිබඳ කාලය තුත් දක්වන සමහර තැන්වල ධර්මානුකූලව ඒකයි ඔය සමහර කර්ම හත් දවසක් යනවා ගෙවෙන්නේ. සමහර ඒවා 14, සමහර ඒවා 500 වාර, සමහර ඒවා 1000 වාර, සමහර ඒවා 10000 වාර. ওই විදිහට මේ කර්ම චක්‍රයක් තියෙනවා. මේක විඥාණය තුල කරකැවිමින් මේ විපාක දෙනවා. දැන් මොකක් හරි රෝදයක් කරකැවෙන රෝදයකට වැලියටයක් එහෙම අහුනාම ඔක කරකැවෙන වාරයක් පාසා අමුතු සද්දයක් එනවනේ. ඒ වගේ තමයි මේ විඥාණයට වැටුණු පාප කර්මය. අර විදිය ජීවත් වෙන තාක් චක්‍රය කරකැවෙනවා. තමන් පසුතැවිලෙන් විඳි විඳින් ඒව මතක් වෙන වාරයක් පාසා. ඒ වගේම තමයි ඊළඟට උත්පත්තිය ලැබුවත් කර්ම බීජ යම් තැනක පැලුණා නම් ඒක අනුව අන්න අර විදියේ කටුක විපාක තමන්ට විඳින්න අනන්ත කාලයක් සංසාරේ. එතකොට මේ විදිහේ ධර්මතාවක් තිබෙනවා. මේ හැම එකට මුල එතකොට අපිට හිතා ගන්න පුළුවන්. එක පැත්තකින් මිච්ඡා පණිහිත සිත, වැරදියට පිහිටුවාගත්තු සිත. ඒකට උපකාර වෙන්නේ වැරදි දෘෂ්ටියයි. වැරදි දෘෂ්ටියයි පිටිපස්සෙන් සිටින්නේ. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕන. අන්න ඒ වැරදි දෘෂ්ටිවත් කළා. ජීවිතය පිළිබඳ වැරදි දැක්ම, වැරදි අවබෝධය, වැරදි ප්‍රස්තුත ඉදිරියට ගැනීම එවන නුවට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සංසාරික සත්වයා පිළිබඳව ඔවුන්ගේ සත්‍ය මට්ටමින් බලනකොට මෙලොවක් පරලොවක් කියනවා. මවෙ පියෙක් ඉන්නා, හොඳ නරක කර්ම කියලා දෙකක් තිබෙනවා. දැන් සමහර විට අර අපි බොහෝ විට කියන්න වෙනවා ඒ වචනයෝ දන්න වෙනවා බුද්ධිවාදී කියලා කොටසක් සිටිනවා. ඒ අය නිවන් දකින්න කලින් හිතෙන් තර්කයෙන් නිවන් දැකලා ඉවරයි. ඒ බඳු අයට පින් අවශ්‍ය නැහැ. පින් කරනකොට සංසාරේ හුඟක් අල්ලින් ඉන්න වෙනවා. ඒක නිසා පින් ඕනෙත් නැහැ. පවුනම් අපි කරන්නේම නැහනේ. අපි කාටවත් වරදක් කරන්නේ නැහනේ. ඔන්න ඔය විදිහේ තර්ක ඉදිරිපත් කරන අය සිටිනවා. නමුත් ඒ වයින් බේරෙන්න බෑ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා අපි අතීතයේ කර්ම කොයි විදිහේ කළා කියලාද අපි දන්නේ නැහැ. නමුත් අපට මේ ගැළවෙන්නක් තිබෙන්නේ. ඒ කරපු කර්ම හැම එකකටම අපි විපාක දිය යුතු නැහැ අවශ්‍යයෙන්ම. ඒ වෙනුවට දක්වන්නේ ඔන්න එතෙන්දී අපිට කියන්න වෙන්නේ අපි කලින් අවස්ථාවලක් මතක් කර ඉස්සරහට ගන්න වෙන්නේ gedara තියෙන ලුණු කැටි. ලුණු කැටි උපමාවෙන් බුදු පියාණන් වහන්සේ දක්වපු එක තුලින් තමයි මේ සත්‍යයට මේ කර්ම චක්‍රය තුලින් යම් සාහනයක් මතු කර ගන්න පුළුවන් වන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ දක්වුවත් අපි මේ කෙටියෙන් කියනවා මේ අවස්ථාවේ. දැන් ඉස්සෙල්ලා අපි උපමාව දෙමු. යම් කිසි මේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන් මේ ධර්ම කාරණිය පළමුවෙන් මේ අවස්ථාවේ දක්වනවා. මහණෙනි, ඒක අර ගැටලුවක් හැටියටම ඉදිරිපත් කරනවා. මහණෙනි, එකම ප්‍රමාණයේ පාප කර්මයක් කළ පුද්ගලයා දෙන්නෙක් අතුරින් එක්කෙනෙක් ඒ කර්මය නිසා නිරයට යනවා. තව කෙනෙක් ඒ කර්මයේ නිරයට නොගියින් මෙලොවම සුළු වශයෙන් ගෙවා දානවා. එතකොට මේක ගැටලුවක්. මේක කර්මයේ අසාධාරණත්වයක් වගේ බැලු බැලමට පේනවා. එක්කෙනෙක් එකම කර්මය එකම විදිහේ කර්මයක් කළා දෙන්න. ඒයින් පළමු වෙන්න නිරයට යනවා. කර්මයේ විපාක නිසා. අනිත් එක්කෙනා මෙලොවම ටිකක් යන්තම් ගෙවලා දාලා බොහොම පහසුවෙන් එකෙන් බේරෙන. මොකද මේකට හේතුව? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ලෝකයේ කිසි ආරක්ෂක කෙනෙක් නැහැ, ඊශ්වරයෙක් නැහැ, දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මේක අසාධාරණද? ඔන්න ඊළඟට හේතුව දක්වනවා. මහණෙනි, අර පළමුවෙන් කියාපු පුද්ගලයා පාප කර්මයක් කළා පමණක් නෙවෙයි, ඒ පුද්ගලයාගේ ජීවිත පැවැත්ම මෙන්න මේ විදියයි. අභාවිත කායෝ, අභාවිත සීලෝ, අභාවිත චිත්තෝ, අභාවිත පඤ්ඤෝ, පරිත්තෝ, අපාතුමෝ. ඔය වචන වලින් කියන්නේ මේ පුද්ගලයා කය දියුණු කළා නෑ, කියන්නේ හැසිරීම දියුණු නෑ, සීලය දියුණු නෑ, සිත දියුණු නෑ, ඊළඟට ප්‍රඥාව නෑ, බොහොම පතු සිතක් ඇති ඊටාමත්ම පහත් විදිය පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ ඒ ගතිය නිසා අන්න අර ඒ පුද්ගලයා නිරයට යන අර පොඩි පාප කර්මය නිසා. අනිත් පුද්ගලයා අර මෙලොවම යන්තම් ditta ධම්ම වේදනීය වශයෙන් කියවල බේරෙන තැනැත්තාගේ ජීවිතය ගැන කියනවා ඊළඟට. භාවිත කායෝ, භාවිත සීලෝ, භාවිත චිත්තෝ, භාවිත පඤ්ඤෝ, ඊළඟට අපමානෝ. ඔය විදිහට වචන යොදනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ කය, කායික හැසිරීම, සීලය, චිත්තය, ප්‍රඥාව ඒවා දියුණු. ඒ නිසායි මේ පුද්ගලයා එයින් බේරෙන්නේ. ඔන්න ඊළඟට දෙන උපමාව. ඒ උපමාව අනුව කාටත් තේරුම් ගන්න පුළුවන්. ලුණු කැට දෙකක් තියෙන එක සමානයි. එක ලුණු කැටයක් අපි දානවා පොඩි වතුර භාජනයක, හලියක පොඩි හැට්ටියක. ඕක දියක උනාට පස්සේ බලනකොට හරි ලුණු රහයි. අනිත් ලුණු කැටය අපි ගිහිල්ලා ගංගා නම් ගඟේ දිය කරනවා. ගඟේ වතුර රහ බලනවා, නෑ ලුණු රහ. මොකද හේතුව? අර හැඩියේ අර ඇතිලියේ වතුර ටිකයි. ඒක නිසා ලුණු රහ දැඩිව දැනෙනවා. ගංගා නම් ගඟේ වතුර හුඟයි. ඒක නිසා දැනෙන්නේ නෑ. ඒක ධම්මදවත් කියලා නෑ. ඔන්න ඔය විදිය ධර්මතාවක් නිසායි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ Brahmacharya වාසය. මේ බුදු පියාණන් වහන්සේ දක්වන ධර්ම මාර්ගය තුලින් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා. ඒ කාරණේ නොදන්න නිගණ්ඨ ආදීන් ඔය ජෛන ශ්‍රාවකීන් නිගණ්ඨයින් කරේ මොකද්ද? උන්ටත් යම්කිසි කර්මය පිළිබඳ අවබෝධයක් තිබුණා. නමුත් අඩාල අවබෝධයක් තිබුණේ. ඒක නිසා වුන් කල්පනා කරා අපි අනන්තවත් පාප කර්ම කළා තියෙනවා අතීතයේ. දැන් අපිට කරන්න තියෙන්නේ කයට දුක් දෙමින් මේ පාප කර්ම ගෙවා දාන එකයි. උත්සාහ කරලා ගෙවා දාන. පුළුවන් තරම් දුක් විඳලා කයට වද දීලා එයින් පාප කර්ම ගෙවා දානවා. අලුත් කර්ම නොකරන හැටියට අපි කටත් අතපය වහ ඒ සමහර වෙලාවෙ නිගණ්ඨයින් ජීවත් වෙන හැටි මේ පින්නතුන් ඉන්දියාවට එහෙම ගියොත් සමාජයට දගෙනවත් ඇති. වස්ත්‍රත් නැතුව ආහාරත් නැතුව ඒ විදිහට මහ පුදුම ජීවිත ගෙවන්නේ. අන්න අරාන්තගාමි මතය. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ ලුණු කැටේ උපමාව. ඒක තුලින් අපි කල්පනාකාරී වෙන්න ඕන. එතකොට අපට අපි දන්නේ නැහැ අපි අතීතේ කොයි කොයි විදිහේ පාප කර්ම කළා කියනවාද කියලා. නමුත් පසුතැවිල්ල නෙවෙයි ඕන කරන්නේ. අන්න අර අපේ වතුර ප්‍රමාණය ලොකු කරගන්න ඕන. අර ඇතිලියේ තියෙන වතුර ටික වෙනකොට ගංගානම් ගඟේ වතුර තරමට අපේ අර හොඳ ගුණ තියෙනවා නම් අර කියාපු ශීලාදී ගුණ ධර්ම ඒවා දිනු කරගත්තොත් අර පාප කර්ම ආවත් කීරිල වේන්න වගේ ඔය භයානක අන්තුරු වලින් සමහර කෙනෙක් සමහරු මරණයටපත් වෙනවා. සමහරු 99න් බේරෙනවා කියලා කියන වගේ බේරෙනවා. තවත් සමහර කෙනෙක් යන්තම් කීරිල බේරෙනවා. ඔය තුල යම් ධර්මතාවල් තියෙන්න පුළුවන්. එතකොට අන්නේ ඇතැම් විට අර හොඳ ගුණ තියෙන කෙනා වෙන්න පුළුවන් මේ විදිහට බේරෙන්නේ. ඉතින් මේ බුද්ධ වචනේ අපි තේරුම් ගන්නවනම් ඒක තුලින් අපිට තියෙන විමුක්තියට පාරක්. කොයිතරම් විදිය අනන්ත කාලයක් අපි සංසාරයේ අර විදියේ දැන් මුගලන් මහරහතන් වහන්සේ තම මව්පියන් මැරුවා නම් මේ දීර්ඝ සංසාරය තුල අපි මොනවද නොකරන්න ඇත්තේ? කොයි කොතෙකුත් පාප කර්ම කළා තිබෙන්න පුළුවන්. නමුත් අපිට මේ බුදු පියාණන් වහන්සේ දක්වපු තියෙන මධ්‍යම ප්‍රතිපදාව අනුව අපිට කරන්න තියෙන්නේ මේ අවස්ථාවේ ඒකල යුතු ටිකයි. ඒකට තමයි ශීලය කියලා කියන්නේ. මේ ශීලියත් අපි සමහර අවස්ථාවල් ප්‍රකාශ කරලා මේ සංසාර මඩ වගුරේ තමන් පොඩි වේදිකාවක් හදාගන්න භාවනාවට ඉඳ ගන්න. ඒ වේදිකාව හදාගන්නේ කණු පහක් ඉඳලා පංච සීලයේ හැටියට, කණු 8ක් ඉඳලා පොහොය 8 සීල හැටියට, කණු 10ක් ඉඳලා දස සීල හැටියට. ඒ විදිහට පොඩි වේදිකාවක් හදාගෙන එයින් හිත සකස් කරගන්නවා. මම අද දවසේ මෙන්න මේ ශීල මත අදිෂ්ඨානය මත ජීවත් වෙනවා. මගේ හිත පිරිසිදු. ඒක නිසා මගේ ඒක තුල සිත සතුටු කරගෙනයි භාවනාව දිනු කරගන්නේ. ඉතින් මේ පින්න තුන අහලා තියෙනවා. අච්චරර දහස් ගණන් මිනිස්සුන් මැරූ අඟුලිමාල් තෙරුන් පවා අන්තිමට රහත් වුණේ ඔන්න ඔය ධර්මතාව උඩ. ඒ කියන්නේ මේ අතීත කර්ම කෙසේ හෝ වේවා මේ වර්තමාන මොහොතේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ක්‍රමයට ජීවත් වෙනවනේ අපිට ඒ තුල විමුක්තිය මතු කර ගන්න පුළුවන් බව අපිට ධර්මානුකූලව කියන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ මිච්ඡාපනිහිත කියන ඒ වචනේ හරි ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. මේ මිච්ඡාපනිහිත වෙන්නේ අර කියාපු මිත්‍යා දෘෂ්ටි අනුව ගිය ඒ වැරදි අංග රාශිය අපේ හිත තුළට එකතු වුණොත් තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අර සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨිය පිරිසුදුව මතු කරගෙන ඒ අනුව සම්මාදිට්ඨිය ඇති කෙනාට નિરાයාසයෙන්ම සම්මා සංකල්පය තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක අර කෙනෙක් කරන දෙයක් හැටියට නෙවෙයි. එතන තියෙන මහ පුදුම ධර්මතාවක්. ඒකට තමයි පින්වතුනි අය පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේ ධර්මයේ විමුක්තිය දැන් බොහෝ දෙනා අහනවා මමෙක් නැත්නම් කොහොමද මේක කරන්න කියලා. මමෙක් නැහැ මෙතන ඇත්ත තමයි. අපි ඒ ඇති කරගන්න අවිද්‍යාව නිසා මම කියන හැඟීම තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාරලා මේ හැම එකක්ම ධර්ම වශයෙන් පුදුම විදියට සම්බන්ධතාවක් තියෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ධම්මාව ධම්මේ අභිසන්දේති ධම්මාව ධම්මේ පරිපූර්ණේති අපාරා පාරංගමනාය. මෙතරේ ඉඳලා එතරට යාමේදී කියන්නේ මොකද්ද? ධර්මයන්ම ධර්මයන් තුලට ගලාගෙන යනවා. ධර්මයන්ම ධර්මයන් පරිපූර්ණේ කරනවා. මේක ධර්මයන්ගේ වැඩක්, තමන්ගේ වැඩක් නෙවෙයි. තමන්ගේ කියලා හිතාගත්තට අපිට කියන්නේ අපිට කරන්න තියෙන්නේ ධර්ම ටික සම්පූර්ණ කිරීම පමණයි. ඒක නිසා තමයි සම්‍යක් දෘෂ්ටි යම් කෙනෙක් තුල ඇති වුණා නම් ඒක අනුව නිරායාසයෙන්ම වගේ ඒ තැනත්තා තුල සම්‍යක් සංකල්ප ඇති වෙනවා. සම්‍යක් සංකල්ප යම් සම්‍යක් සංකල්ප කියන්නේ පින්වතුනි දන්නවනේ හොඳ සිතුම් පැතුම්නේ. හොඳ සිතුම් පැතුම් ඇති වුණා නම් ඒ පුද්ගලයා තුල හොඳ වචන පිට වෙනවා. ඒ වචන අනුව ඊළාට ක්‍රියාවලිය පරිගස්ස ගන්න උත්සාහවත් වෙනවා. ඒ ක්‍රියාවලිය පිරිසිදු හරිගස්ස ගත්තොත් තමන්ගේ රැකී රක්ෂාවලටත් පිහිදුවලා අර කියාපු මිච්ඡා ආජීවලට යන්නේ නැතුව ඒ තැනත්තා කියන්නේ සම්‍යක් ආජීවය කියන එකක් ඇති වෙනවා. ඒ සම්‍යක් ආජීවය තුලින් එකයි සම්මා ආජීවය ඇති තැනත්තාට ඒ කරන උත්සාහය තුලින් දන්නේම නැතුව සිත ඇතුලේ සම්‍යක් ව්‍යායාම කියලා කියන අර කියාපු නූපන් අකුසල් නූපදවීම සඳහාත් උපන් අකුසල් නිරපා හැරීම සඳහාත් නූපන් කුසල් ලංකර ගැනීම සඳහාත් උපන් අකුසල් තහවුරු කර ගැනීම සඳහාත් කියන හතරාකාර සම්‍යක් ප්‍රධානේ සම්‍යක් වීරිය තමා තුල වැඩෙනව දන්නේම නැතු. දන්නේම නැතු කියලා කියන්න පුළුවන්. එතකොට මේ වැඩෙන අතරේ මොකද්ද වෙන්නේ? තමන්ගේ හිතගෙන නිරන්තරයෙන් මුරකාරයක් වගේ ඉන්නකොට මොකද්ද කරෙන්නේ? සතිය වැඩෙනවා, සිහිය වැඩෙනවා, නිතරම නිරන්තරයෙන් සිහිය ඉබේටම වැඩෙනවා. සිහිය හරියාකාරව පවත්ව ගන්න පුළුවන් නම් විසිරෙන්න නොදී විනාඩි 10ක්, 15ක්, පැය භාගයක්, පැයක්, දෙකක්, තුනක් සමාධිය. ඒක තමයි සමාධිය. ඊළාට සමාධිය හරියට තියෙනවා නම් ඒ තැනත්තාට මේ ලෝකයේ ඒක හරියාකාර සමාධිය නම් විචා සමාධිය නෙවෙයි නියම සමාධිය නම් බුදු පියාණන් වහන්සේ දක්වා දලාකාරයට ඒ සමාධිය උපකාර කරගෙන පුළුවනි අර අනිත්‍ය දුක්ඛ ආත්ම කියන ත්‍රිලක්ෂණය පැත්තේ යම් අවස්ථාවක මානසිකාරියොමු කරොත් ඒ යෝගාවචරයා යෝනිසෝ මානසිකාරියොමු කරොත් අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා දාලා අන්දමට ඒ විදර්ශනා ඥාන තුලින් යම් අවස්ථාවක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතියෙදෙන් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ අපි කෙටි කාලය තුල මේ බුදු පියාණන් වහන්සේ දක්වා දාන මධ්‍යම ප්‍රතිපදාව අපි ප්‍රේමණු කරේ මේ මිච්ඡාපණිහිත සිත වෙනුවට සම්මාපණිහිත සිත ඇති කර ගැනීමට අද දවසෙත් මේ පින්නතුන් අර විදිහට ශීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළා. මේ හැම එකක් තුලින් මේ ඇති කරගත්තු අපි මේ නිතර මතක් කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන මෙන්න මේ ඉන්ද්‍රිය බල ධර්මයන්ට උපකාර වන මේ කාරණා මේ ධර්ම ශ්‍රවණය තුලින් ඇති කරගත්ත කියලා හිතන මේ හැම එකක්ම පිහිට කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන නිරන්තරයෙන් අප්‍රමාදීව මේ බණ භාවනා කටයුතු වල යෙදෙමින් තමන්ගේ විමුක්තිය සඳහා කළ යුතු හැම එකක්ම අප්‍රමාදීව කරමින් මේ ශාසන පරිහානියට කලින් හරි කියාපු විදිහට සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගන්නට මේ ධර්ම ශ්‍රවණය කුසලයක් හේතු වාසනාවක් කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම මේ විශ්වයේ යම් තාක් අවිචේසිත අකනිතා දක්වා වූ මේ ලෝක සත්ත්වයන් අතර මෙවැනි ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ආදියට ඒවායේ අනුමෝදන් වීමට කැමැති අයසොත් ඒ අනුමෝදන් වීම තුළින් යම් අවස්ථාවක ඒ කුසල ශක්තිය තුළින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා එහෙම සත්‍යයකින් කියලා තමයි ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන්නේ. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති දිව්‍යා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා දිභුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං දුක්ඛපත්තාදීනින් දුක්ඛා භයප්පත්තාදීනි භයා ශෝකප්පත්තාදීනි ශෝකා වන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛපත්තාදීනින් දුක්ඛා භයප්පත්තාදීනි භයා ශෝකප්පත්තාදීනි ශෝකා වන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛපත්තාදීනි දුක්ඛා භයප්පත්තාදීනි භයා සෝකප්පත්තා චිනිසෝකා උන්තු සබ්බේ විපාණිනෝ සිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන් ත්‍වත්‍යා සිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන් ත්‍වත්‍යා සිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධං භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මාං භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝාං භාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.